නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චන්නං ආවසෝ පස්සායතනානං අසේස විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල හිතේ ගොඩනැගෙන විවිධාකාර ප්‍රපංච මුල් කරගෙන, එහෙම නැත්නම් හිතේ සිදුවන අතෝරක් නැති සිතුවිලි ජනනය කිරීම, එහෙම නැත්නම් වටවලල්ලේ යෑම, දිගින් දිගට හිත හිතා කාලය ගත කිරීම, එක දිශාවක් නැතුව, එක එල්ලයක් නැතුව, එක අරමුණක් නැතුව ඔහේ විභාගාතේ යන සිතුවිලි පැවැත්වීම, මෙන්න මේ බඳු කාරණා සම්බන්ධයෙන් ධර්මානුකූලව යම්කිසි විග්‍රහයක යෙදෙන වකවානුවක්. මොකද අද කාලේ වෙනකොට අපේ මනස් සෑහෙන මේ අපේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ගන්න අරමුණු හරහා සෑහෙන විකෘත වෙලා තියෙන තත්වයක්, වික්ෂිප්ත වෙලා තියෙන තත්වයක් පේන්න තියෙනවා. ඉතින් මේවා නිසාම මිනිස්සුයෝ ඒවා ගැන කල්පනා කරන්න ගිහිල්ලා, ඕනවට වඩා හිතන්න ගිහිල්ලා, හිතලම විසඳුම් හොයන්න ගිහිල්ලා, කල්පනා කරලා ඒ තුලින්ම විවිධාකාර මානසික රෝගාබාධ වලට, විවිධාකාර අන්දමේ ආතතියනට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ බඳු වකවානුවක අපි කොහොමද මේ ධර්මයේ මුල් කරගෙන මේ බඳු හිතේ ගොඩනැගෙන විතර්ක වලට, හිතේ ගොඩනැගෙන ප්‍රපංච වලට, ඒ වගේම වටවලල්ලේ යෑම් වලට යම්කිසි විසඳුමක්, නිවැරදි අවබෝධයක්, නිවැරදි විසඳුමක් ලබා ගන්න කියන කාරණාව තමයි අපි විග්‍රහ කරගෙන යන්නේ. ඉතින් එතකොට මේ ප්‍රපංච වල හට ගැනීම සම්බන්ධයෙන් අපි මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙන් විස්තර කරා. ඊට පස්සේ ඒවා ප්‍රායෝගිකව යොදන ආකාරය ගැන යම් විග්‍රහයක්, චිත්තානුපස්සනා මුල් කරගත්ත යම් විග්‍රහයක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආශ්‍රයෙන් අපි මතක් කරගත්තා. ඊට පස්සේ තවදුරටත් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් ඒ කොහොමද විතර්ක විවිධ ගොඩවල් වලට දාලා අකුසල විතර්කයන් කුසල විතර්කයන්ගෙන් ප්‍රතිස්ථාපනය කරලා ඊළඟට ක්‍රමානුකූලව තමන් වහන්සේගේ හිත සකස් කරගත්තේ කියන කාරණාව 2000 විතක්ක සූත්‍රය අනුසාරයෙන් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ තවදුරටත් මේ විතර්කයන් මැඩලන ක්‍රම පහක් සම්බන්ධයෙන් අපි විතක්ක සංඨාන සූත්‍රය මුල් කරගෙන අධ්‍යයනය කරා, මතක් කරගත්තා. ඊටත් පස්සේ අපි ගිය සතියේ විශේෂයෙන්ම සාරිපුත්ත සාමින් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ තමන්ට හොඳ මරණයක් නැත්නම් භද්‍ර වූ මරණයක්, උතුම් වූ මරණයක් උරුම කරගන්න අවශ්‍ය නම් එසදා හැසිරිය යුතු ආකාරය ගැන ප්‍රකාශ වෙන ඒ භද්දක සූත්‍රය ඇසුරෙන් යම්කිසි කරුණු විග්‍රහයක් ඉදිරිපත් කළා. එතෙන්දී පවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරන්නේ ඒ ප්‍රපංචයට ඇලී ගැලී වාසය කරනවා වෙනුවට ප්‍රපංචවලින් තොරව නිෂ්ප්‍රපංච ප්‍රතිපදාවක, ප්‍රපංචවලින් තොරව තමන්ගේ හිත පවත්වන ප්‍රතිපදාවක නියැලීම අතිශය වැදගත් බව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට අපිට දැනෙනවා මේ කාරණාව ඇත්තටම ථේරවාද බුදුසමයේ සෑහෙන්න ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ වගේම මහායාන බුදුසමයේත් සෑහෙන්න මේවා බොහොම ගැඹුරින් සාකච්ඡා වෙලා තියෙන බව අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ එහෙම ඒවා පිළිබඳව අධ්‍යයනයක් කළා, මතක් කළා දෙනවා. ඒ නිසා අපි මේ හිතේ ගොඩනැගෙන විවිධාකාර කල්පනා කිරීම, වටවලල්ලේ යෑම, ප්‍රකල්පනාවන්, ඉතින් ඒ සියල්ල සම්බන්ධයෙන් අපි යම් පමණක අවබෝධයක් අපිට තියෙනවා නම් ඒවා තියෙන සමහරලාට ඒවා තියෙන නිෂ්ඵලත්වය, කාලය කාදමන ස්වභාවය, අපේ සිත තවදුරටත් ආතතිගත කරන ස්වභාවය, ඊළඟට ඒවා තුළින්ම අපි තව තව ව්‍යාකූලත්වයට පත් වෙන ස්වභාවය, පමගාලක පැටලෙන ආකාරය අපිට තේරෙනවා නම් එමනම් අපිට ක්‍රම සහ විදි හොයන්න සිද්ධ වෙනවා. කොහොමද මේවා මැඩපවත්වන්නේ, කොහොමද මේවා දුරු කරන්නේ, දුරු කර සිතකින් වාසය කරන්නේ කියන එක ගැන අපිට යම් පරිශනාවක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට තවත් පැත්තකින් අපිට කියන්න පුළුවන් මේ සඳහා තියෙන හොඳම විසඳුමක් වශයෙන් මේ සතිපට්ඨානය ප්‍රගුණ කිරීම. මොකද අපි බොහොම සරල වර්තමාන අරමුණක සිහිය පවත්වනකොට ටික ටික අර ප්‍රපංචය යටපත් වෙන ගතියක්, ප්‍රපංචය දුර්වල වෙන ගතියක්, හිතේ ඇතුළත කතාව ටික ටික දුර්වල වෙලා අපේ හිත වර්තමානයේ එළඹ සිටි අරමුණකට හොඳට අවදි වෙන ගතියක්, සතිමත් වෙන ගතියක් පේන්න තියෙනවා. ඒ නිසාම ඇතම් කෙනෙක් අපි හිතමු උදාහරණයක් වශයෙන් සක්මන් භාවනාවක එහෙම නිරත වෙනකොට එයා මුල් කාලෙදී ඒ තරම් ඒක ඉතින් සාර්ථක වෙන්නේ නැහැ. එයාගේ හිත තාමත් ඉතින් එහෙම හිදුවනවා, කතන්දර ගොතනවා. හැබැයි අතහරින්න නැතුව ඒ කටුන ඉෂ්ඨ කරගෙන ගියා නම් එයාට තේරෙන්න ගන්නවා එයා සතිමත් වෙන හැම චිත්තක්ෂණයක් පාසා අර හිතේ දුවන ඇතුළත කතාවට, හිතේ කෙරෙන ඒ වටවලල්ලේ යෑම් වලට එක්තරා අන්දමක ප්‍රහාරයක්, එක්තරා අන්දමක කුළු ගෙඩි පහරක් එල්ල වෙනවා. තවත් අන්දමකින් කියනවා නම් ඒ දිගින් දිගට සිදුවෙන ඒ ප්‍රපංච ධාරාවට යම් පමණක බාධාවක් මැදින් මැදින් එල්ල වෙන්න පටන් ගන්නවා. පස්සේ පස්සේ ඒ ප්‍රපංච ධාරාව ටික ටික දුර්වල වෙන්න, ඒ වගේමයි ඒවා තව දුරටත් කැඩිලා යන්න, ඒවායේ අඛණ්ඩතාවය නැති වෙලා ඒවා තැන් තැන්වල හිඩැස් මතු වෙන්න පටන් ගන්නවා. තවදුරටත් ඔය භවනාව කරගෙන යනකොට කෙනෙකුට අත්දකින්න ලැබෙනවා දැන් සිතුවිලි අර කලින් තරම් පැමිණෙන්නේ නැති ස්වභාවයක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඉස්සරනම් අපේ හිතට විනාඩියකට සිතුවිලි දහසක් පැමිණියා නම් දැන් එතකොට කාලයක් යනකොට තමන්ට තේරෙනවා දැන් නම් එන්නේ ඉච්චර එන්නේ නැහැ, විනාඩියට සිතුවිලි 500යි එන්නේ. තවත් කාලයක් යනකොට අපි හිතමු ඔන්න විනාඩියට සිතුවිලි 200යි එන්නේ. තවත් කාලයක් යනකොට ඔන්න විනාඩියට සිතුවිලි 100යි එන්නේ. තවත් කාලයක් යනකොට ඔන්න විනාඩියට සිතුවිලි 50යි එන්නේ. තවත් හොඳට සතිමත්ව දියුණු කරගෙන භාවනාව වඩ아가ගෙන සතිපට්ඨානය ප්‍රගුණ කරගෙන යනකොට ඔන්න දැන් විනාඩියට සිතුවිලි 10යි එන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මට්ටමකට එනකොට කෙනෙකුට තේරෙනවා දැන් නම් අර ඇතුලේ කතාව සෑහෙන්න සමනයටපත් වෙලා විනාඩියක් ඇතුළත ගණන් කරන්න පුළුවන් මට්ටමකින් තමයි සිතුවිලි පැමිණෙන්නේ. එතකොට ඒවා දිහා හොඳට දැකගැනීමේ හැකියාවක්, ඒ සිතුවිල්ලක් හටගන්නා ආකාරය, අපේ හිතට ඒවා පැමිණෙන ආකාරය, ඒවා නැත්තම් සමුදය පක්ෂය, ඒවා සුළු මොහොතක් අපේ හිතේ රැඳෙන ආකාරය, ඊළඟට අපි සතිමත් වීමත් සමගම ඒවා දුර්වල වෙලා දිය වෙලා යන ආකාරය. මේවා බොහොම පැහැදිලිව දැකගැනීමේ ශක්තියක් යෝගාවචරයක් තුළ ගොඩනැගෙනවා. ඉතින් එතකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය බොහෝම පැහැදිලිව කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා. මොකද තමන්ගේ සිත තුළම ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඇතැම් වෙලාවට අපිට කායනුපස්සනාවෙන් ওই කටයුත්ත කරන්න ගියාම සෑහෙන්න සමාධියක් අවශ්‍ය වෙනවා, හිතේ චිත්ත ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ බඳු ගොඩනගාගත්ත කුසලතා රාශියක් මත පදනම් වෙලා තමයි දැන් මේ චිත්තානුපස්සනාවක යෝගාවචරයක් නිරත වෙන්නේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චිත්තානුපස්සනාවක් කරන්න එක පාටම ගිහිල්ලා තේරුමක් නැහැ, මොකද හිතේ ගොඩනගාගත්ත සතිමත් බවක් නැහැ. ඒ වගේමයි හිත හොඳට ඒ සතිමත් වෙච්ච අරමුණ ගැන හොඳින් තේරුම් ගැනීමේ කුසලතාවයක් දිනු කරගෙන නැහැ. එහෙනම් මුලින්ම අපිට මේ කුසලතාවයන් දිනු කරගන්න සිද්ධ වෙනවා. සතිය දිනු කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට හොඳ වීරයක් පවත්වන්න පුළුවන්කම තියෙන්න ඕන. ඊටත් අමතරව මේ පැනනගින දේවල් බොහොම පැහැදිලිව සුපැහැදිලිව දැකගැනීමේ හැකියාවක් වෙනත් වචනයකින් කියනවා නම් සම්පජඤ්ඤයක්, සති සම්පජඤ්ඤයක් දිනු වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ මට්ටමකදී අපිට નિરાයාසයෙන්ම හිත දිහා බැලෙනවා. ඉතින් එතකොට අන්න තමන්ට තේරෙනවා ඉස්සර තරම් හිතට දැන් සිතුවිලි ගලාගෙන එන්නේ නැහැ. සිතුවිලි අතර තනින් තන හිඩැස් තියෙනවා. එතකොට තමයි කෙනෙකුට පුදුමාකාර අවබෝධයක් එන්න පටන් ගන්න. මේ සිතුවිලි කියන ඒවා එක්තරා අන්දමකින් කියනවා ඇහි දැල් සහිත දෙයක්. එහෙමත් නැත්නම් මේවා අඛණ්ඩ සිතුවිලි ධාරාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. එක සිතුවිල්ලකට පස්සේ තව සිතුවිල්ලක් එන්නේ. මේවා වෙන්වෙන් වශයෙන් දැකගැනීමේ හැකියාවක්. එකකට පස්සේ එකක් දැකගැනීමේ හැකියාවක් ඔන්න කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා. ඒකම ලොකු අවබෝධයක් බවට පත් වෙනවා. ඒකම විපස්සනා නුවණක් වෙනවා. මොකද එතුලින් ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. බොහෝම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ඥානයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද තමන්ට තේරෙනවා සිතුවිලි නොමැති යම් යම් අවස්ථා හිත පසු කරගෙන යනවා. ඒ බඳු අවස්ථාවක තමයි ඔන්න අලුතෙන් සිතුවිල්ලක් පහළ වෙන්නේ. ඒක තමයි සුළු මොහොතක් රඳාපවතින්නේ. ඒ රඳාපවතින කාල පරිච්ඡේදය තීරණය වෙන්නේ තමන් කෙතෙක් දුරට ඒ පැමිණෙන සිතුවිල්ල මත යම් යම් සංස්කරණයන් කරනවද කියන කාරණයයි. ඒතර ඒ බඳු සංස්කරණ අඩුවෙන්න අර පැමිණි සිතුවිල්ල බොහොම ඉක්මනින් වියකිලා බොඳ වෙලා යනවා. ඉතින් එතකොට මේ සිතුවිල්ලක් මූලික කරගෙන සමුදය පක්ෂයත් වය පක්ෂයත් ඉගෙන ගන්න යෝගාවචරයට අවස්ථාවක් සැලසෙනවා. තවත් ගැඹුරින් කියනවා නම් ධම්මානුපස්සනාවකට ගිහාම එතකොට ඒ සිතුවිල්ලක් හට ගන්න ආකාරය නැත්නම් අපි එතනදී නීවරණ ගැන කතා කරනවා නම් කාමච්ඡන්දයක් හට ගන්න ආකාරය සුළු මොහොතක් ඒ කාමච්ඡන්දය හිතේ රැඳී සිටින ආකාරය ඊළඟට ඒ කාමච්ඡන්දය දුර වෙන ආකාරය දුර වෙලා ගියාට පස්සේ නැවතත් ඒ කාමච්ඡන්දය හට නොගැනී කාමච්ඡන්දයෙන් තොර වූ සිතක් යම් කාල පරිච්ඡේදයක් පවතින ආකාරය මේ අන්දමින් බොහොම සුපිරිසුදුව දැක ගැනීමේ අවස්ථාවක් යෝගාවචරයෙකුට ලැබෙනවා. ඉතින් එතකොට මේ බඳු යෝගවලදී තමයි තව තව ගැඹුරකට විපස්සනාවක් දියුණු වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ වකවානුව වෙනකොට අපිට මේ බඳු මේ ප්‍රපංච ගැන හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා නම් හොඳ ප්‍රඥා මුහුණුවරක් මේ අපි ලබන අත්දැකීමට එකතු කරන්න පුළුවන්. කොහොමද මේ ප්‍රපංච ගොඩ නැගෙන්නේ? කොහොමද ඒවට විතර්ක වලින් යම් පෝෂණයක් ලැබෙන්නේ? ඊළඟට අපි අපේ ඉඳුරන් කොහොමද පරිහරණය කරන්නේ? ඉඳුරන් පරිහරණය හරහා කොහොමද ප්‍රපංච ගොඩ නැගෙන්නේ? පෝෂණය වෙන්නේ කියලා වගේ කාරණා ගැන මේ අන්තර් සම්බන්ධතා ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේගේ දේශනා වලින් ඒවට ලොකු කලෙලියක් මඟ පෙන්වීමක් ලැබෙනවා. දැන් අපි මදුපිණ්ඩික සූත්‍රයේත් දේශනා කළා බුදුරජාන් වහන්සේ ඒ වගේම අච්චාන මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කළා දෙනවා චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මේ ඇහත් රූපයත් නිසා තමයි චක්කු විඥානයක් හටගන්නේ එහෙම නැත්නම් ඇහි දැනීමක් හටගන්නේ ඉතින් මේ තුන දිගින් දිගට සිද්ධ වෙනකොට තමයි ඒක ස්පර්ශයක් වශයෙන් අපි සලකන්නේ ඒ ස්පර්ශය මූලික කරගෙන වේදනාවක් ගොඩ නැගින්නේ ඒ වේදනාව තමයි හඳුනගන්න යන්නේ එතනින් පස්සේ තමයි අපි වැඩේ අපේ අතට ගන්න උත්සාහන්ත වෙන්නේ යම් වේදේති සංසංජානාති කියන තැන ඉඳන් අපි එකාතකින් කියනවා නම් අර ස්වාභාවිකව සිදුවෙච්ච ක්‍රියාවලියට අපි මැදිහත් වෙනවා ඊට පස්සේ තමයි අපි ඒ සංජානනය කරපු නැත්නම් ඒ හඳුනගත් අරමුණ තව ටිකක් හිතලා බලන්න සූදානම් වෙන්නේ යම් සංජානාති තං විතක්කේති ඒ සංජානනය කරපු අපි හඳුනගත් යම් අරමුණ අපි තව ටිකක් හිතලා බලනවා ඒකට දැන් කැලී ටිකක් මූට්ටු කරනවා එහෙම නැත්නම් ඒක මත අපි යම් යම් සංස්කාරයන් සිදු කරනවා ඒ හරහා පොඩ 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 ඔන්න දැන් අපි හිතන යන්තරේ පණ ගන්නවා යම් විතක්කේති තං පපංචේති ඊට පස්සේ ඔන්න අපි අර පැත්තෙන් හිතනවා මේ පැත්තෙන් හිතනවා අතීතය මූලික කරගෙන හිතනවා අනාගතය මූලික කරගෙන හිතනවා මේ විදිහට අපි දැන් ඔන්න තව තව වැල්වට අරන් මේ සංසිද්ධියට එකතු කරනවා අන්තිමට මේ මුළු සුදුවීමම අපේ පාලණයෙන් ගිලිහෙනවා ගිලිහිලා අපි ඒ ප්‍රපංචයට යට වෙනවා. ඒ හිතේ ගොඩනැගෙන සල්ලාපයට ප්‍රලාපයට අපි ගොදුරක් බවට පත් වෙනවා. යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ඇහෙන් ගන්න රූපයක් ගැන තමයි මෙතන කතා කරන්නේ. නැත්නම් ඇහෙන් දකින රූපයක් ගැන බලන රූපයක් ගැන තමයි මෙතන කතා කරන්නේ. ඉතින් යන්දමින්ම කණෙන් අහන සද්දයක් ගැනත් ඊළඟට දේශනා කරලා තියෙනවා. සෝතං චෞසෝ පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. මේ ආදී වශයෙන් දැන් කනට සද්දයක් ඇහුනහම ඒ මත පදනම් වෙලා සෝත විඥානයක් හට ගන්න ආකාරය ඒක නිසා ස්පර්ශයක් හට ගන්න ආකාරය ඒ තුලින් වේදනාවක් හට ගන්න ආකාරය ඒ වේදනාව අපි හඳුනා ගන්න දනරන උත්සාහය ඊට පස්සේ අපි ඒකට සිතුවිලි එකතු කරන ආකාරය සංස්කරණය කරන ආකාරය අන්තිමට කණෙන් ඇහිච්ච සද්දය මූලික කරගෙන අපි ප්‍රපංචයක් ගොඩනගන ආකාරය වටවලල්ලේ යෑමක් සිද්ධ කරන ආකාරය ගැනත් විස්තර කරනවා උදාහරණයක් වශයෙන් අපි කණෙන් සද්දයක් අහනවා කියන එකට අපි තමු යම් කිසි ගීතරාවයක් අපිට ඇහුණා නම් අපි එතනින් අතර නොවි මේ ගීතය කාගේද කවුද ගායිකාවක්ද ගායකයෙක්ද ලස්සනද හොඳද කොයි කාලෙද කියලා තියෙන්නේ නාන ප්‍රකාරන්දමින් අපේ තියෙන ෘචි අෘචිකම් එකතු කළා ඒක මත කතන්දරයක් ගොඩනගන. ඉතින් මේ බඳුම සංසිද්ධියක් නාසයෙන් සිද්ධ වෙන ගඳ සුවඳ හරහාත් සිද්ධ වෙනවා. සිද්ධ කරන්න කෙනෙකුට පුළුවන්. දිවට දැනෙන රස හරහාත් කෙනෙකුට ඒ බඳුම වටවලල්ලේ යාමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කයට දැනෙන යම් යම් ස්පර්ශයන් මූලික කරගෙනත් මේ අන්දමින්ම ඔය වගේ ප්‍රපංච ගොඩනැගීමක් වටවලල්ලේ යෑමක් කතන්දර ගැතීමක් සිද්ධ වෙන අවකාශය තියෙනවා. ඊට පස්සේ හිතට එන පුංචි සිතුවිල්ලක් මූලික කරගෙනත් ඒක අපි එතනින් යන්න නොදී ඒකට පෝර දාන්න ගිහිල්ලා ඒ සිතුවිල්ලට යම් යම් වටිනාකම් දෙන්න ගිහිල්ලා තව තව කෑලි මූට්ටු කරන්න ගිහිල්ලා අන්තිමට අර පැදුරක් ව්‍යාගෙන ව්‍යාගෙන යනවා වගේ හිත තුලින්ම ලොකු කතාවක් ඇතුලේ ගොඩ නැගිලා සම්පූර්ණ සිතුවිලි ධාරාවක පැටලෙන්න එහෙම නැත්නම් ඒ බඳු සිතුවිලි ප්‍රවාහයක අතරමං වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මෙතන මේ කතා කරන ප්‍රපංචවලට ඉන්ද්‍රියයන්ගෙන් ලොකු සම්බන්ධයක් ලැබෙනවා. ඒ කියන්නේ ඇස රූප කන සද්ද නාසය ගඳ සුවඳ දිව රස කය ස්පර්ශ මනස ධම්ම මනසට එන අරමුණු. ඒතර මෙන්න මේ ඉන්ද්‍රයන් එහෙම නැත්නම් අපි කියන අධ්‍යාත්මික ආයතන සහ ඊට ගෝචර වෙන බාහිර ආයතන. ඒ කියන්නේ ඒ බාහිර අරමුණු රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒ බාහිර අරමුණුත් ඒතර සෑහෙන්න මේ කටයුත්තර වග කියනවා. ඒව මත තමයි එහෙමනම් මේ මුළු සංසිද්ධිය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේවට අපි තව වචනයක් පාවිච්චි කරනවා ස්පර්ශ ආයතනය කියලා. ඒතර මේ ස්පර්ශ ආයතන කියලා කියනකොට මේ යුගල යුගල තමයි අයිති වෙන්නේ. එතකොට චක්කු ස්පර්ශ ආයතනය කියලා කිව්වහම ඇහත් රූපයත් කියන දෙකම එකට අන්තර්ගත වෙනවා. කනත් සද්දයක් කියන දෙකම අන්තර්ගත වෙනවා සෝත ස්පර්ශ ආයතනය කියලා කිව්වහම. ඒතර මේ විදිහට මේ යුගල යුගල සලකමින් ස්පර්ශ ආයතන කියන නමත් දහමෙන් යෙදিলা තියෙනවා. ඒතර අපිට තේරෙනවා මේ ස්පර්ශ ආයතන අපේ මේ හිතේ ගොඩනගෙන ඇතුළත කතාවට මේ වටවලල්ලේ යෑම් වලට ප්‍රපංච වලට සෑහෙන දායකත්වයක් සපයන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසාම මේ එහෙම් බලන රූප කෙතෙක් දුරට අපි බලලා තියෙනවද? එපමණකට අපේ ප්‍රපංචය විහිදිලා යනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු පුංචි දරුවෙක්. එයා තාම ඒ තරම් වටපිට ගිහිල්ලා ඇවිදලා මොකක්වත් කරලා නැහැ. එයාගේ හිතේ ගොඩනැගෙන කතන්දරය බොහොම සරල කතන්දරයක්. ඒකට ඒ තරම් තොරතුරු ඇතුළත් නැහැ. බොහොම සරල කතන්දරයක් එයාගේ හිතේ තියෙන. ඊට පස්සේ ඔන්න එයා ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. එතකොට එයාගේ ඇහෙන් අපි මේ ඇහැ ගැන විතරක් කතා කරොත්. එයා තව තව දේවල් උකහා ගන්නවා. තව තව දේවල් ඉගෙන ගන්නවා. පාට අඳුන ගන්නවා. සංඥා අඳුන ගන්නවා. ඉතින් තව තව යම් වපසරියක් දියුණු වෙනවා. ඇහි පරාසය නැත්නම් ඒ ඇහෙන් ගන්නා රූපවල විශේෂපතය තවපව වර්ධනය වෙනවා. ඉතින් එතකොට යාගේ හිතේ ගොඩනැගෙන ප්‍රපංචවලට තව වැඩිපුර දායකත්වයක් අර කලින් තත්ත්වයට සාපේක්ෂව දැන් මේ අලුත් කරුණු හරහා ගොඩනැගෙනවා. දැන් යා ඊළඟට තව තව ඉගෙන ගන්නවා, තව තව පොත්පත් හදාරනවා, අම්මලාගෙන් තාත්තලාගෙන් ගුරුවරුන්ගෙන් තව තව ඉගෙන ගන්නවා, යාළු මිත්‍රාදීන්ගෙන් ඉගෙන ගන්නවා. ඉතින් මේ විදිහට යාගේ ඒ ඇහෙන් ලබන අරමුණු පරාසය, ඒ විශේෂපතය තව තව වර්ධනය කරගනිමින් තව තව තොරතුරු උකහා ගනිමින් ඒ විශේෂපතේ තව පුළුල් වෙනවා. එතකොට ඊට සාපේක්ෂව එයාට හිතන්න තියෙන පරාසයත් සෑහෙන පුළුල් වෙනවා. මේ විදිහට දිගට දිගට යනකොට අපිට තේරෙනවා අපි වැඩිහිටි වෙන්න වෙන්න ඊළඟට අපි ඉතින් රූපවාහිනී දිහා බලනවා, ප්‍රවෘත්ති පත්‍ර බලනවා, අන්තර්ජාලයටත් යනවා, ලෝක ප්‍රවෘත්තිත් බලනවා, අඟහරු ලෝකය ගැනත් දැනගන්නවා, ඊළඟ බ්‍රහස්පති ගැනත් දැනගන්නවා, ඊළඟට වෙන වෙන ශීරපත ගැනත් දැනගන්නවා, මන්දාකිණි ගැන දැනගන්න. ඉතින් මේ විදිහට හිතා ගන්න බැරි තරම් විවිධාකාර උපකරණ හදාගෙන අපි අපේ විශේෂපතය තව තව පුළුල් කරගන්න. ඉතින් ඒ පුළුල් කරගත්ත තරමට අපි තුල ගොඩනැගෙන ප්‍රපංචයේ විශේෂපතයත් ඒ හා සමානව පුළුල් වෙනවා. අපි හිතමු අපි කන සම්බන්ධයෙන් ශබ්ද සම්බන්ධයෙන් කතා කරත් ඔය වගේම තමයි කතා කරන්න වෙන්නේ. මුලදී අපිට ඇහුනේ අම්මගේ තාත්තගේ කටහඬ විතරයි. නැත්තම් ළඟ ඉන්න අසල්වාසියෙගේ කටහඬ පමණයි. පුංචි දඩුවෙක් විදිහට. එතකොට එයාට හිත ඇතුලේ ප්‍රපංචයක් ගොඩනගා ගන්න, කතන්දරයක් ගොඩනගා ගන්න කණින් ලැබිච්ච තොරතුරු ටික බොහොම සීමිතයි. හැබැයි ඊට පස්සේ ඔන්න අම්මා දරුණු ඇලවිලි කියනවා. ඊට පස්සේ කතන්දර කියලා දෙනවා. ආච්චිගෙන් සීයාගෙන් කතන්දරයක් අපි අහගන්නවා. රේඩියෝ එක අහලා තවත් ඉතින් මොනා මොනා හරි අහගන්නවා, සින්දුත් දැන් ඔන්න අහනවා, දැන් කතා කරන්නත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ස්කෝලෙත් යනවා, එතනනුත් අපි සෑහෙන දේවල් අහගන්නවා, දැන් ඉතින් ප්‍රවෘත්තිත් අහනවා. ඉතින් ඒව හරහා අන්න මේ කනට තව තව තොරතුරු ගලාගෙන එන්න ඒ කණේ විෂය පතයත් පුළුල් වෙනවා. ඒතර එයාට දැන් ළඟ තියෙන තොරතුරු විතරක් නෙමෙයි දුර තියෙන තොරතුරුත් ඇහෙනවා. ඊළඟට දැන් අපි ගුවන් විදුලියකින් අහනවා, රූපවාහිනියක් හරහා අහගන්නවා. ඊළඟට දුරකථන පාවිච්චි කළත් අපි ඒ හරහා තොරතුරු දැනගන්නවා. ඉතින් මේ විදිහට අර කනට ඇහෙන ශබ්දවල විෂය පතය යම් තාක් පමණකට විහිදිලා තියෙනවද, ඒ තාක් පමණට අපිට හිතන්න පුළුවන් පරාසයක් ගොඩනැගෙනවා. එතකොට මේ කන තුලින් අපි ගොඩනගාගත්ත ඒ ශබ්දවල විෂය පතය හා සමාන විෂය පතයක් ප්‍රපංචයටත් අන්තර්ගත වෙනවා. මේ විදිහටම අපිට නාසය සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන් හිතන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේවා මූලික කරගත්ත තවත් ගැඹුරු දේශනාවක් තමයි අද අපි මාතෘකා වශයෙන් තියාගත්තේ. මෙන්න මේ මහා කොට්ඨිත සූත්‍රය. මහා කොට්ඨිත ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේ නමක්. ඒ වගේමයි උන්වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර විටින් විට බොහොම ගැඹුරු සාකච්ඡා සිද්ධ වෙලා තියෙනවා. උන්වහන්සේලා මේ තමන්ගේ සැක සංකා දුරු කළ ගන්න අදහසින්ම නෙමෙයි මේ සාකච්ඡා කරලා තියෙන්නේ. මේවා මේ අපි වගේ පසු කාලීනව උපදින මේ සියල්ල පටලවා ගන්න අපිට පිහිට වෙන ස්වභාවයකින් මේ ප්‍රශ්නේ ඉදිරියේදී එන්න පුළුවන්. මේවට මේ එදා ඒ සංඝ පීත්‍රුන් වහන්සේලා මහරහතන් වහන්සේලා නිවැරදි පිළිතුරු සපයා තිනවා කියන කාරණය සනාථ වෙන්න වගේ තමයි අපි කෙරෙහි අනුකම්පාවෙන් තමයි මේ බඳු සාකච්ඡා කරලා තියෙන බවට තේරුම් ගන්න තියෙනවා. එහෙම නැතුව මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේගේ හිතේ සැකයක් පහළ වෙලා අහන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ සාකච්ඡාව දේශනාව හොඳට පසු කාලීනව අනිත් අය අනිත් ශ්‍රාවකෙන් ඉගෙනගෙන ඒවා හොඳට අධ්‍යයනය කරලා බලලා ඒ ගත යුතු ක්‍රියාමාර්ග, ගත යුතු විසඳුම්, දිවේ යුතු නිවැරදි අර්ථකථන ලබා ගැනීමට මඟ පෙන්වීමක් තමයි මේ බඳු සූත්‍ර දේශනාවලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මහා කොට්ටිත මහරහතන් වහන්සේ බොහොම ගැඹුරු ප්‍රශ්න සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසලා ඒවා තේරුම් කරලා දීලා තියෙනවා. ඒ වගේමයි අදත් අපි මේ ඉස්සරහින් තියාගත්ත සූත්‍රයත් මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ සමීපයට ගිහිල්ලා අහන ප්‍රශ්න ගණනාවක් මූලික කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී එතකොට මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති. ඉතින් මේ අහන ප්‍රශ්නේ තමයි ඇවැත්නි සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන් කිසි දෙයක් තියෙනවද? ඉතින් බැලුව බැලමට මේක ඒ තරම් තේරෙන්නේ නැහැ අපිට. මේ මොකද්ද කියන කාරණේ කියලා. දැන් සලායතන නිරෝධය ගැන ඉතින් මේ පොඩ්ඩක් විස්තර කරන්න සිද්ධ වෙනවා මේ ප්‍රශ්නයට එළඹෙන්න නම්. දැන් අපි ඇහෙන් රූපයක් බලනකොට ඒ බැලූ පමණින් නතර නොවි අපි තවදුරටත් ඒක සංස්කරණය කර කර ඒකට කෑලි මූට්ටු කර කර ඒවට තව තව අපේ රුචි අර්චකම් මිශ්‍ර කර කර තමයි අපි ඒක තව වර්ධනය කරන්නේ. ඉතින් ඒක මම දැන් මේ කරපු දේශනාවෙන් මේ පිඟුතුන්ට දැනටමත් තේරලා ඇති. ඉතින් අපිට තේරෙනවා මේ ඇහෙන් රූපයක් බලලා අපි එතන නතර වෙන්නේ නැහැ. ඒ එපමණකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක මත තව තව නානක් ප්‍රකාර දේවල් ඉෂ්ට කරනවා. ඒවා විකෘති කරනවා. ඒකට තව කෑලි මූට්ටු කරනවා. අපේ රුචි අර්චකම් එකතු කරනවා. අපි ඉගෙන කියාගත්ත අහග කියාගත්ත දේවල් මේකට එකතු කරනවා. ඒතකොට බැලුවාම අපි මේ ඇහෙන් දැකපු දෙයට වඩා එහා ගිය අර්ථකතනයක් අපේ මේ අත්දැකීමට අපි ලබලා දෙනවා. ඉතින් එතකොට මෙතන වැඩ ගොඩක් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා මේ සංසිද්ධියට ආයතනයක් කියලා නම යොදලා තියෙනවා. මොකද ආයතනයක් ගත්තාම ඉතින් වැඩ ගොඩක් සිද්ධ වෙන තැනක්. ඒ වගේ තමයි අපේ ඇහැ කියන ආයතනයත් කොට ඒ ඇහැ සම්බන්ධ වෙලා ලබන බාහිර රූප ආයතනයත් මූලික කරගෙන එතන යම්කිසි ආයතනීය ක්‍රියාකාරීත්වයක් වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. දැන් පින්වත් යම්කිසි කෙනෙක් මේ தত্ত্বය හොඳට තේරුම් ගනිමින් එයා තමන් තුළ හොඳ සතිමත් භාවයක් දිනු කරගනිමින් හිතේ ඒකාග්‍රතාවයක් දිනු කරගනිමින් එයා ප්‍රඥාවක් වඩන්න පටන් ගන්න එයාට මේ ආයතනීය ක්‍රියාකාරීත්වය ඇතැම් විට දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේකම දැකගත යුතුයි කියලා නැහැ. නමුත් මේ ආයතනීය ක්‍රියාකාරීත්වයත් දැක ගන්න පුළුවන්කමක් යෝගාචරයේදී ලැබෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ කයට යම් ස්පර්ශයක් ලැබුණාම අපි ඒක මූලික කරගෙන යම් යම් දේවල් හිතනවා, කල්පනා කරනවා. ඉතින් ඒ කල්පනා කිරීම පොඩ පොඩ අවම කරමින් ඒ කයෙන් ලබන ස්පර්ශයට ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා එක කියන එක හොඳින් තේරුම් ගැනීමක් එක අතකින් අපිට කියන්න පුළුවන් මුල් කාලෙදී ධාතු මානසිකාරයේදී සිද්ධ වෙනවා කියලා. කය තුලින්ම පැන නැගිච්ච යම් යම් ධාතු ක්‍රියාකාරීත්වයන් තියෙනවා. මේ තාක් අපි ඒවට විවිධාකාර අර්ථකතන ඉදිරිපත් කරමින් ඒවා ගැන කල්පනා කරමින් කතන්දර ගොතමින් කාලය ගත කරලා තියෙනවා. නමුත් දැන් විපස්සනා භාවනාවක් වඩන්න ගිහිල්ලා අපි මේ කතන්දර ගෙතීම අවම කළා, අර්ථකතන ඉදිරිපත් කිරීම අවම කළා, මේ දැනෙන දේ ඒ හැටියෙන්ම දැනගන්න උත්සාහන්ත වෙනවා. ඊට මේ දැනෙන දේ ඒ හැටියෙන්ම දැනගත්තනම් අපි ඒකට නමක් දෙනවා යථාභූත ඥාන දර්ශනයක් කියලා. අපි අපේ කෑලියකට මූට්ටු කළේ නැහැ. බොහෝම මධ්‍යස්තව ඒකාග්‍ර වෙච්ච මනසකින්, සතිමත් වෙච්ච මනසකින් අපි තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා ඇත්ත වශයෙන්ම මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ. මේ කයත් ස්පර්ශයත් මූලික කරගෙන මෙතන පැන නගින සංසිද්ධිය කොහොමද හැසිරෙන්නේ? මෙතන මොන වගේ ක්‍රියාකාරීත්වයක්ද සිදු වෙන්නේ කියලා එක්තරා අන්දමක කාර්ය පරිශ්‍රණයක් යෝගාවචරයේ කරනවා. එතකොට එයාට තේරෙනවා මෙතන බොහොම චන බංගුර ස්වභාවයක් තියෙනවා. බොහොම ශීඝ්‍රව දේවල් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ දැනීම බොහොම අනිත්‍යයි. නිරන්තරයෙන් මේ සංසිද්ධිය ඇතිවීම නැතිවීම ප්‍රවාහයකින් පෙළෙනවා. ඒ නිසා දුකයි. මේ ක්‍රියාකාරීත්වයට මම වසඟේ පාත්වන්න හැකියාවක් නැහැ. මේ ක්‍රියාකාරීත්වය ඊට අදාළ යම් යම් හේතු කාරණා මත ක්‍රියාත්මක වෙනවා, පදනම් වෙලා තියෙනවා. ඒ නිසාම මට මේ ක්‍රියාකාරීත්වයට අතපොවන්න, ඒක පාලනය කරන්න හැකියාවක් නැහැ කියලා අන්නේ අනාත්ම ලක්ෂණයත් කෙනෙකුට තේරුම් ගන්න ඉඩ තියෙනවා. තේරුම් යන්න ඉඩ තියෙනවා. දැන් බින්ගද මේ විදිහට තේරුම් යන්න අර ක්‍රියාකාරීත්වයට වෙන්න ඉඩ දෙන ගතියක්. තමන් ඒක මත සංස්කරණ කරන්නේ නැතිව මධ්‍යස්තව උපේක්ෂාවෙන් බලන් ඉන්න පුළුවන් ගතියක් මේ යෝගාචරය ඇතුළත ගොඩනැගෙනවා. දැන් මෙහෙම වෙන්න වෙන්න දැන් තව තව ප්‍රපංච සංසිඳෙනවා, ඇතුලේ කතාව සමණයටපත් වෙනවා. අර සංසිද්ධිය පැත්තකින් ඉඳගෙන පරතෝ බැල්මකින් බලන්න පුළුවන් ගතියක් යෝගාචරය ඇතුළත ගොඩනැගෙනවා. දැන් මෙහෙම වෙන්න වෙන්න තමයි අර සංසිද්ධිය දැන් ටිකක් බොඳ වෙලා යන්න පටන් ගන්න. දැන් ඒකේ ඒ තරම් රසයක් නැහැ. ඒවා නිකන් බොඳ වෙලා යන ගතියක්. ඒකේ අර තිබිච්ච රස නැති වෙලා යෑමක්, ඒකේ තිබිච්ච වෛවර්ණ ගතිය අයින් වෙලා විවර්ණ වීමක්, දුර්වර්ණ වීමක්, ඒවා තිබිච්ච සීමා රේඛා ඔක්කොම මැකී යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර යෝගාචරයේ හිතේ පහළ නිකන් එක්තරා අන්දමක කලකිරීමක්, එපා වීමක්, ලෝකේ ලස්සන නැති වී යාමක්, මේ දැකපු සංසිද්ධිය බොඳ වෙලා යාමක් වශයෙන් තමයි යාට තේරෙන්නේ. දැන් මෙහෙම යනකොට එයාට දැන් මේ සිද්ධිය දිහා ඒ තරම් බැලීමේ උමනාවක් නැති වෙනවා. ස්පර්ශ නොදැනෙනවා නෙමෙයි, ස්පර්ශ දැනෙනවා. නමුත් හිත ඒව අල්ලගෙන කතන්දර ගොතන ගතියක්, ඒව අල්ලගෙන වටවලල්ලේ යෑමක්, ප්‍රපංච කිරීමක් නොකර ඒවට ඔහෙ ඉන්න ඉඩ දීලා තමන් නිකන් හුදෙකලා වින්න ගතියක්, අරවා කෙරෙහි ඒ තරම් ඇල්මක් නැති ගතියක්, විරාගයේ ස්වභාවයක් ඔන්න දැන් හිතේ පහළ වෙනවා. මෙන්න මේ වචනෙට තමයි මට එන්න ඕනුනේ, දැන් හිතේ ගොඩනැගිලා තියෙන විරාගයක්. අරමුණු නැතුව නෙමෙයි, අරමුණු ඕන තරම් තියෙනවා. නමුත් දැන් හිත ප්‍රඥාව මත පදනම් වෙලා ගොඩනගාගත්ත විරාගයක් සහිතයි. දැන් මේ නිකං කලකිරිලා ලෝකේ කලකිරිලා ඉන්න තත්ත්වයක් නෙමෙයි මේ තියෙන්නේ. ප්‍රඥාවෙන් දැකලා මේ සංසිද්ධි වල තියෙන nissaratwaya, සංසිද්ධි වල තියෙන ශනභංගුර ස්වභාවය, නිරන්තරයෙන් ඒවෑ තියෙන පෙළන ස්වභාවය, මේ සංසිද්ධි එකකටවත් තමන් වසඟේ පවත්වන්න තියෙන නොහැකියාව, මේ වගේ විවිධාකාර දෘෂ්ටි කෝණ වලින් මේ සංසිද්ධිය දිහා මනාව තේරුම් අරගෙන ගොඩ නැගිච්ච ප්‍රඥාව. එබඳු ප්‍රඥාවක් යම්සි කෙනෙක්ගේ හිතේ ගොඩ නැගෙනවා නම්, යම්සි කෙනෙක්ගේ හිත එබඳු ප්‍රඥාවකින් වර්ධනය වෙනවා නම්, දැන් ඉතින් මේ දේවල් ග්‍රහණය කරගන්න ගතිය, උපාදාන කරගන්න ගතිය වෙනුවට ඒවා කෙරෙහි එක්තරා අන්දමක විරාගයක්, ඒවැ රස මැකී යාමක්, ඒවා පැත්තකින් තැබීමක්, ඒවායින් අයින් වෙලා වාසය කිරීමක් තමයි දැන් ඉතින් පොඩ පොඩ හිත තුල ගොඩනගන්නේ. පර මෙන්න මේ විරාගය නිසා තමයි ඊට පස්සේ අර පැමිණි දේවල් ස්වාභාවිකව නිරුද්ධ වීමකට පටන් ගන්න. ඉස්සර අපි ඒවට ස්වාභාවිකව නිරුද්ධ වෙලා යන්න ඉඩ දුන්නේ නැහැ. අපි ඒවට තව තව කෑලි මූට්ටු කර කර ඒවා සංස්කරණය කර කර තමයි කාලය ගත කළේ. නමුත් දැන් අපි මේ සංස්කරණ රාශිය අවම කරන්න අවම කරන්න නැත්නම් අඩු කරන්න අඩු කරන්න අර දේවල් වලට පුළුවන්කම ලැබෙනවා. ඒගොල්ලන්ට ස්වාභාවිකව මරණයටපත් වෙන්න. ස්වාභාවිකව වියකිලා යන්න. ඔන්නෝකට අපි කියන්න පුළුවන් ස්වාභාවිකව අත් වෙන Nirodhaya. ඒවා කොහොමත් ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්තයි. නමුත් දැන් අපි මේ ප්‍රඥාව මත පදනම් කරලා ඒ අපි කරගෙන ගිය ක්‍රියාවලිය විපස්සනා භාවනාව නිසා අපි අපේ හිතේ විදර්ශනා ප්‍රඥාවක් ගොඩනැගිලා වීරාගයක් ගොඩනැගිලා ඒ හරහා ඔන්න දැන් Nirodhayak පොඩ පොඩ සාක්ෂාත් වෙලා. ඔන්න ඔය මට්ටමට අපිට කියන්න පුළුවන් සංඥාවන් මැකී ගිය ස්වභාවයක්. රූප සංඥා මැකී යාමක්. සද්ද සංඥා මැකී යාමක්. ගන්ධ සංඥා මැකී යාමක්. රස සංඥා මැකී යාමක්. එහෙමත් නැත්නම් කයට දැනෙච්ච ස්පර්ශ මැකී යාමක්. එයන් ඒ වගේම හිතට එන විවිධ සිතුවිලි මැකී යාමක්. වියකී යාමක්. බොඳ වී යාමක්. ඒතර අපිට තේරෙනවා දැන් පැති කීපයකින් අපිට මේ தත්වය තේරුම් ගන්න අවශ්‍යයි. එකක් තමයි අපි ඉඳුරන් පරිහරණය කරනවා. ඒවැය සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ප්‍රඥාවෙන් තේරුම් අරගෙන තිනවා. විපස්සනා නුවණක් වඩාගෙන තිනවා. ඒ ගොඩනැගිච්ච විපස්සනා නුවණ නිසාම අපි අතින් කරපු ඒ සංස්කරණ අඩු කළා අඩු කළා අර ආපු සංඥාවන් වලට එහෙම්මම වියැකිලා බොඳ වෙලා දුර වෙලා දුර්වල වෙලා යන්න ඉඩ සලස්සලා තියෙනවා. ඉතින් ඕක ධර්මයේ විස්තර වෙන්නේ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. සෝතංච නිරුජ්ජති රූප සද්ද සංඥාච විරජ්ජති. ගහණංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති. ජීවහංච නිරුජ්ජති රස සංඥාච විරජ්ජති. කායංච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති. ඊළඟට මනංච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති. ඒ කියන්නේ ආයතනීය ක්‍රියාකාරීත්වය දැන් නිරුද්ධ වෙලා යනවා. ඒවට මූලික වෙච්ච යම් යම් ඒ බාහිර ආයතන ඒ අරමුණු තියෙනවා නම් ඒ සංඥාත් රූප සංඥා ගන්ධ සංඥා රස සංඥා ආදී ඒ සංඥාත් දැන් වියකිලා බොඳ වෙලා දුර්වල වෙලා යනවා. ඔන්න ඔය தത്വෙට අපි කියනවා සලායතන නිරෝධයක් කියලා. එතකොට පින්වත්නි දැන් මේ අහන ප්‍රශ්නය මහා කොට්ටිත මහ රහතන් වහන්සේ අහන්නේ චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධෝ අශේෂ විරාග නිරෝධා අත්ති අඤ්ඤං කිංචීති. දැන් අර විදිහට ආයතන නිරුද්ධ වෙලා ඒ දැනෙන විවිධ රූප සද්ද ගන්ධ රස ආදී ඒ බාහිර ආයතනයන් විරංජනේ වෙලා බොඳ වෙලා ෂය වෙලා ඒ සංඥා මැකිලා ගිය ඉබඳු තත්වයකදී ඒ අශේෂ විරාග නිරෝධයකදී කිසිවක් ඉතිරි නොවි විරාගයක් නිරෝධයක් සාක්ෂාත් වෙච්ච මට්ටමකදී තවත් මොනවා හරි තියනවද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඉතින් එතකොට ඒකට උත්තර දෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මා හේවං ආවසෝ. ඕක අහන්න එපා ඇවැත්නි. ඕක ඔහොම කියන්න එපා. ඊට පස්සේ දැන් මහා කොට්ටිත මහ රහතන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයක් නගනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා නත්ති අඤ්ඤං කිංචේති. නැතර මේ විදිහට අර ස්පර්ශ ආයතනය නිරුද්ධ වෙලා විරාගයකට නිරෝධයකට පාත්‍ර වුණාට පස්සේ මුකුත් නැද්ද කියන ප්‍රශ්නයක් අහනවා. ඉතින් අපිට නිකන් හිතෙන්න පුළුවන් ඉතින් මුකුත් නැහැනේ දැන් කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තර දෙනවා මා හේවං ආවසෝ. නැවැත්නි ඔහොම අහන්න එපා. ඊට පස්සේ චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තිච නත්තිච අඤ්ඤං කිංචීති. දැන් මේ විදිහට මේ ආයතන නිරුද්ධ වෙලා ඒ අදාළ සංඥා මැකී වියකී ගිය අවස්ථාවේදී ඇත නැත කියන දෙකමද තියෙන්නේ කියලා ඔන්න තවත් පැත්තකින් ප්‍රශ්නයක් අහනවා. ඒකටත් ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තරයක් දෙනවා. ඕකත් අහන්න එපා. තේරුමක් නැහැ. ඊට හතරවෙනුව ප්‍රශ්නයක් නගනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා නේවාත්ති නෝ නත්ති අඤ්ඤං කිංචීති. ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයක්ද එහෙමනම් තියෙන්නේ? එතෙන්දිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තරයක් දෙනවා. මා හේවං ආවසෝ. එහෙම කියන්න එපා ඇත. නැතිනම් බැලූ බැල්මට බොහොම දාර්ශනික ප්‍රශ්න රැසක්. ඒ අහන ප්‍රශ්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියන එකයි මම මුලින්ම විග්‍රහ කළේ. ඉතින් මේ විදිහට උත්තර දුන්නට පස්සේ දැන් ඉතින් අපි වෙනුවෙන් ඔන්න මහා කොට්ටිත මහ රහතන් වහන්සේ තවදුරටත් ඉතින් විස්තරයක් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියන ඉතින් දැන් මම මෙහෙම අහුවාම මේකට දීපු සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දීපු පිළිතුර මම කොහොමද තේරුම් ගන්නෙ? මේක ඇත කියලා අහුවාමත් ඒක අහන්න එපා කියනවා. එහෙමනම් නැද්ද කියලා අහුවමත් ඒත් අහන්න එපා කියනවා. ඇත නැත දෙකමද කියලා අහුවම ඒත් අහන්න එපා කියනවා. ඇතත් නොවන නැතත් නොවන තත්ත්වයක්ද කියලා අහුවම ඒකත් අහන්න එපා කියනවා. ඉතින් මං කොහොමද මේක තේරුම් ගන්නේ? මෙතන තියෙන මේ චතුස්කෝටික තර්ක න්‍යාය තියෙන්නේ. එදා ಭಾರತೀಯ සමාජයේ තිබිච්ච චතුස්කෝටික තර්ක න්‍යාය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ අවස්ථා හතරෙදිම සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙන පිළිතුර තමයි මා හේවං ආවසු. මේක අහන්න එපා ඇවැත්නි. මේක තේරුමක් නැහැ ඇවැත්නි. නොඇසිය යුත්තක් අහන්නේ කියලා තමයි පිළිතුර දෙන්නේ. ඉතින් එතකොට මේ නැවතත් මේක තවටියක් විස්තර කරලා දෙන්න කිව්වහම දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති ඉති වදං අප්පපංචං පපංචේති. දැන් අර විදිහට ආයතන 6 නිරුද්ධ වෙලා ඒවයේ සංඥාත් ඔක්කොම මැකී කිය ඒබඳු තත්වයකදී යමක් ඇත කියලා යම්සි කෙනෙක් කතා කරනවා නම් ඒබඳු ප්‍රශ්නයක් අහනවා නම් එයා කරන්නේ අප්පපංචං පපංචේති. ප්‍රපංච නොකල යුතු තැනක තමයි එයා ප්‍රපංචයක් මේ ගොඩනගන්නේ. නොඇසී යුසු ප්‍රශ්නයක් අහන්නේ සීමාව දැනගත්තේ නැති ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේමයි අර විදිහටම මේ தත්ත්වය ඇතුණාට පස්සේ එතන මුකුත් නැද්ද කියන ප්‍රශ්නයක් නැගුවා නම් එතනත් මේ ප්‍රපංච නොකල යුතු තැනක තමයි ප්‍රශ්නේ අහන්නේ. ඊළඟට ඇත්තේ ඇත නැත දෙකම සිද්ධ වෙන தත්වයක් කියලා එහෙම අහුවොත් එතනත් මේ අහන්නේ ප්‍රපංච නොකල යුතු තැනක කරන ප්‍රපංචයක්. නොඇසිය යුතු ප්‍රශ්නයක්. ඇත්තේත් නැති නැත්තේත් නැති தත්වයක්ද කියලා අහුවොත් එතනත් මේ තැනත්තා කරන්නේ ප්‍රපංච නොකල යුතු තැනක කරන ප්‍රපංචයක්. ඉතින් අපිට තේරෙනවා දැන් අපි ඉගෙනගත්ත තරමට මේ ප්‍රපංච වර්ධනය වෙලා තියෙනවා. අපි අපේ විෂය පතය පුළුල් කරගත්ත තරමට අපි අහන ප්‍රශ්න ටිකක් වැඩි වෙනවා. අපි අපේ විෂය පතය පුළුල් කරගත්ත දැනුම් සම්භාරයක් සහිත කෙනෙක් වෙච්ච තරමට අපි নানা ප්‍රකාර විදිහට තර්ක කරමින් අර පැත්තට කල්පනා කරමින් මේ පැත්තට කල්පනා කරමින් ඇහෙන් දැක්ක දේවල් එක කල්පනා කරමින් කනෙන් අහපු දේවල් එක කල්පනා කරමින් දිවෙන් බලපු රසත් එක කල්පනා කරමින් නාසයෙන් දැනගත්ත රස ගඳ සුවඳත් එක කල්පනා කරමින් කයෙන් විඳපු ස්පර්ශයන් එක කල්පනා කරමින් ඒ වගේමයි හිතින් හිතට එන විවිධ අරමුණු වලටත් ඒ ඔස්සේත් කල්පනා කරමින් තමයි අපි විවිධාකාර ප්‍රශ්න නගන්නේ. ඒ නිසා මේ தත්ත්වය අද එදාටත් වඩා බොහොම ප්‍රබලයි කියලා කියන්න පුළුවන්. ඒ තරමට අද අපේ මනස් ව්‍යාකූල වෙලා තියෙන්නේ මොකද තොරතුරු වැඩි වෙලා. දැනුම වැඩිවීමේ ප්‍රශ්නයක් තමයි අද තියෙන්නේ. ඉතින් එතකොට පින්වත්නි, තර මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ අපි වගේ කට්ටියගේ තියෙන මේ අතිපණ්ඩිතකම් දුරු කරන අවස්ථාවක් තමයි මේ එකාතකින් තේරුම් ගන්න තියෙන්නේ. දැන් ප්‍රපංච නොකල යුතු තැනක ප්‍රශ්න නොනැගිය යුතු තැනක තමයි අපි මේ ප්‍රශ්න නගන්නේ. ඉතින් මේක තවදුරටත් පැහැදිලි කරලා දෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. යාවුතා ආවුසෝ චණ්ණම් පස්සායතනානම් ගති තාවතා පපංචස්ස ගති. අර ස්පර්ශායතනයන්ගේ විෂයපතය යම්තා දුරට පැතිරලා තියෙනවද ඒතා දුරට ප්‍රපංචයත් පැතිරෙනවා. යාවතා පපංචස්ස ගති තාවතා චන්නං පස්සායතනානං ගති. යම් තාද්දුරට ප්‍රපංචයේ පැතිරෙනවද්ද ඒ තාද්දුරට අර ආයතනයන්ගේ විෂය පතයත් පැතිරෙනවා. එහෙමනම් මේ දෙක සමගාමීව යන ගතියක් තියෙනවා. ඒකයි මම මුලින්ම විස්තර කළේ අර පුංචි දරුවෙකුගේ විෂය පතය හරි පුංචි කුඩයි. මොකද යාට ලොකු අත්දැකීම් සම්භාරයක් නැහැ. එයා තාම ඇහෙන් බලලා තියෙන ටිකයි. කනෙන් අහලා තියෙන ටිකයි. නාසයෙන් දිවෙන් කයෙන් ස්පර්ශ කරලා තියෙන තාම ටිකයි. හැබැයි යා වැඩිහිටි වෙන්න වෙන්න එයා තව තව උපකරණ භාවිතා කර කර තවත් වැඩිහිටි වෙන්න වෙන්න අපිටම දුරේක්ෂ භාවිතා කර කර අන්වීක්ෂ භාවිතා කර කර එයා එතකොට යාගේ අර ඉන්ද්‍රයන්ගේ විෂයපතේ පුළුල් කරගන්න. එපමණකට ප්‍රපංචයත් පුළුල්ලා යනවා. ඒතර එපමණකට පුළුල් වෙච්ච මට්ටමකින් එයා නගන විතර්කයන්ගේ ප්‍රපංචයන්ගේ සීමාව හිතාගන්න බැරි තරම්. දැන් එතකොට මුළු ලෝකයම මෙබඳු ප්‍රපංච ධාරාවක පැටලිලා තමයි ජීවත් වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඉඳුරන්ගෙන් දේවල් අධ්‍යයනය කරමින් ඒවා මත අපි පැටලෙනවා. ඊළඟට අපි මේ කරන අධ්‍යයනයන් හුඟක් වෙලාවට ඇත නැත කියන ද්වේතාවයට අහු වෙලා තියෙනවා. අපි හිතමු අපි යම්ස කෙනෙක් මොන දැන් දුරේක්ෂයක් අටවගෙන ඒකෙන් අහස දිහා බලනවා. එතකොට යා එක එක දේවල් අඳුන ගන්නවා. ග්‍රහලෝක අඳුන ගන්නවා. ළඟ තියෙන තාරකා අඳුන ගන්නවා. ඒවා තව ටිකක් එහාට ගිහිල්ලා ඔන්න ශීරපතයක් කියලා අඳුන ගන්නවා. ඊළඟට ඉතින් නාසය කිනුත් ඒක එක දේවල් කියනවා. ඉතින් මේ විදිහට යා තව තව යාගේ විශේෂපතේ පුළුල් කරනවා. ඒ තාක් දුරට එහෙමනම් එයාට හිතන්න පුළුවන්. ඒ තාක් දුරට එයාට নানা ආකාර අන්දමට තර්ක කරන්න පුළුවන්. එතකොට කෙනෙක් කියනවා මෙහෙම දෙයක් ඇත කියලා කෙනෙක් කියනවා. තව එක්කෙනෙක් කියනවා නෑ මෙහෙම දෙයක් නැත. උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙක් කියනවා අන්න තවත් ජීවීන් ඉන්න ග්‍රහලෝකයක් ඇත. තව එක්කෙනෙක් කියනවා නෑ එහෙම ග්‍රහලෝකයක් නැත. ඊට පස්සේ ඉතින් ඔන්න ඔවුන් වාද විවාද කරනවා. ඒකර මෙන්න මේ ඇත නැත කියන ප්‍රශ්නය එමන් දැන් මේ ඇත නැත කියන ද්වේතාවය මත පදනම් වෙලා අපි සෑහෙන තර්ක කරනවා, විතර්ක කරනවා, කල්පනා කරනවා, ඔවුන් හා වාද විවාද කරනවා. ඒකර දැන් මේ අහන ප්‍රශ්නවලත් ඔය ඇත නැත කියන එක පදනම් වෙලා තියෙනවා. අර ආයතන හය නිරුද්ධ වෙලා ගියාට පස්සෙත් ඒවා නිර්වශේෂ විරාග නිරෝධයකට ලක් වුණාට පස්සෙත් මොනවා හරි තියෙනවද ඇත? එහෙම නැත්තම් නැත නැද්ද? එහෙම නැත්තම් ඇත නැත දෙකමද? එහෙම නැත්තම් ඇතත් නොවන නැතත් නොවන තත්වයක්ද? ඒතර මෙන්න මේ ඇත නැත කියන මෙන්න මේ ද්වේතාවය මත පදනම් වෙලාමයි අපි ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි මේ අහන ප්‍රශ්නේම හරි පැටලවිල්ලක් තියෙනවා. අපි මේවල් අනිවාර්යෙන් තියෙනවා කියලා ඔළුවේ දාගෙන මේවා ස්ථිරයි කියලා ඔළුවේ දාගෙන තමයි අපි ඇත කියන ප්‍රශ්නේ නැත්තම් ඇත කියන ප්‍රශ්නේ නගන්නේ. එහෙම නැත්තම් ඒකේ අනිත් පැත්ත ඔළුවේ දාගෙන තමයි ඇත කියන ප්‍රශ්නේ නගන්නේ. එහෙම නැත්තම් ඒවා කිසිසේත්ම නැහැ. මේ එකක්වත් නැහැ. මේ ඔක්කොම බොරු. මේ ඔක්කොම මනසින් හදාගත්ත දේවල් කියලා ඔන්න තවත් පැත්තකින් තවත් අන්තයකට ගිහිල්ලා තමයි අපි නැත කියන ප්‍රශ්නේ හෝ ඇත කියන ප්‍රශ්නේ නගන්නේ. ඒතර මේ ඇත නැත කියන මේ ද්වේතාවය උස්මිටි කියන ද්වේතාවය, දුප්පත් පොහසත් කියන ද්වේතාවය, ළඟ දුර කියන ද්වේතාවය, අජ්ජත්ත බාහිර කියන ද්වේතාවය, කළු සුදු කියන ද්වේතාවය. ඉතින් මේ විදිහට අපි අර පුදුම විදිහට දෙපැත්තකට දෙකොණකට අන්ත දෙකකට පැටලිලා තමයි නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ. ඒතර මම ඇත මම නැත. මම සහ අනුන්. ඒතර මේ විදිහට හැම තිස්සෙම අපි මේකට හරිය ලස්සන වචනයක් පාවිච්චි කරනවා පූජනීය කටුකුරුන්දේ ඥානানন্দ සාමින හංසේ. මම කියන කූඤ්ඤය ගහගෙන ඊට සාපේක්ෂව අපි අනිත් සියලුම මිනුම් ඉදිරිපත් කරනවා. ඒතර මේ අන්දමින් අපි පුදුම විදිහට මේ භාෂා ව්‍යවහාරයන් හරහා අපි හදාගත්ත තර්ක විතර්ක හරහා අපි හදාගත්ත විවිධාකාර තර්ක ශාස්ත්‍ර හරහා දැනුම් සම්භාරයන් හරහා අපේ උපකල්පන හරහා ඉතින් අපි තව තව කල්පනා කරනවා. තව තව පටලව ගන්න. අපි ඒ තරමට මේ භාෂාව තුනත් ඉතින් සෑහෙන්න පැටලලා ඉන්නවා. දැන් පින්වත් එහෙමනම් මේ නගන තර්ක අපි තවදුරටත් නැගිය යුතු නැති තැනක් අපිට හිතා ගන්නවත් බෑ. ඒ අපේ හිතේ ගොඩනැගෙන තර්ක, විතර්ක, ප්‍රපංච, කල්පනා, ප්‍රකල්පනා, වටවලල්ලේ යෑම, ඒවා සම්පූර්ණයෙන් සමනය වීමක්, ඒවෙන් තොරව වාසය කිරීමක්, එබඳු අත්දැකීමක් ගැන අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් බැරි වෙලාවත් එබඳු අත්දැකීමක් ලැබුණොත් අපි එතන විතර්ක නතර කරගෙන ප්‍රපංච සමනය කරගෙන ඉන්නවා වෙනුවට අපි එතනත් ප්‍රශ්නයක් අහනවා, මෙතන යමක් ඇතද නැත්නම් නැතද? එහෙම නැත්නම් ඇතත් නැතත් කියන දෙකමද? එහෙම නැත්නම් ඇතත් නොවන නැතත් නොවන තත්වයක්ද? ඉතින් බැලුවාම මේ අපි මේ මුලින් ගොඩනගාගත්ත ප්‍රපංචයක් මේ ප්‍රපංච නොකරන තැනකටත් ඈඳන්න හදන එක්තරා අන්දමක මෝඩ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි විපස්සනාවක් වඩලා සතිපට්ඨානයක් දිනු කරලා මේ යන ගමනේදී යම් අවස්ථාවකදී මේ ඇහැට රූප පෙනුනට ඒවයන් සංඥාවන් ගන්නේ නැතිව ඒ සංඥා කෙරෙහි විරක්ත භාවයක්, ඒවායේ පාට මැකී ගිය ස්වභාවයක්, ඒවා ගැන කිසි උනන්දුවක් නැති ස්වභාවයක්, ඒවා ගැන විතර්ක ප්‍රපංච පහළ නොකරන ස්වභාවයක් අපේ හිතේ ගොඩනැගිලා තියෙනවා නම්, එහෙමනම් අපිට සරලව කියා ගන්න පුළුවන් මෙතන අපි සම්තාක් දුරකට මේ ඇහැ මූලික කරගත්ත ඒ රූප කෙරෙහි විරාගී ස්වභාවයක්, නිරුද්ධ වූ ස්වභාවයක් දැන් ඇතිලා තියෙනවා. මේක ඇවිල්ලා ධර්මයේ ප්‍රතිඵලයක්. අපේ වඩපු ප්‍රතිපදාවේ නැත්තම් භාවනාවේ ප්‍රතිඵලයක්. අපි දිත්තේ දිට්ටමත්තම් භවිස්සති කියන தත්ත්වෙට දැන් ඔන්න පැමිණලා තියෙනවා. ඒ වගේමයි අපිට කන්නට සද්ද ඇහෙනවා. හැබැයි ඒව ගැන කතන්දර ගොතන්න යන්නේ නැහැ. සීපද කියන්න යන්නේ නැහැ. කවි ලියන්න යන්නේ නැහැ. නිසඳස් ලියන්න යන්නේ නැහැ. ඇහුණා එතනින් අවසానයි. එතනින් ඉවරයි. සුතේන් සුතමත්තම් භවිස්සති. ඊළඟට නාසයේ ගඳ සුවඳ දැනෙනවා. හැබැයි ඉතින් ඒව ගැන කතන්දර ගොතන්න, ප්‍රපංච කරන්න, ඇතුලේ කතාවක් කරන්න, මේ මොකක්වත් යන්නේ නැහැ. දැනුණා දැනුණාමයි. එතනින් ඉවරයි. ඊළඟට දිවට, කයට ඒ අදාළ රස ස්පර්ශ දැනුනමත් ඒවා ඔස්සේත් යන්නේ නැතුව ඒවත් එහෙම්ම විරංජනේ වෙලා. ඊළඟට හිතටත් යම් අරමුණක් පැමිණියොත් ඒවටත් එහෙම්ම යන්න දෙනවා මිසක් ඒව අල්ලගෙන සංස්කරණ කරන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වයක් යම්සේ කෙනෙක් తాවකාලිකව හෝ අත්දකින්නවන්නම් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මේ බඳු මට්ටමකදී එයා తాවකාලිකව හෝ මේ ප්‍රපංච සමනය කරගත්ත, ඒ ඉඳුරන් දමනය කරගත්ත, ඉඳුරන්ගෙන් ලැබෙන අරමුණු වලට විරාගී ස්වභාවයක්, ප්‍රඥාව මත ගොඩනැගිච්ච විරාගයක් පවත්වමින් තමයි දැන් වාසය කරන්නේ. තවත් වචනකින් කියනවා නම් తాවකාලිකව හෝ සලායතන නිරෝධයක් තමයි යා දැන් මේ අත්දකින්නේ. එබඳු මට්ටමකදී යම් කෙනෙක් අහනවා නම් මෙතන මොකක් හරි ඇත, මෙතන මොකක් හරි නැත, ඇතත් නැතත් කියන දෙකම ඇත්තේත් නොවන නැත්තේත් නොවන තත්වයක්ද කියලා ওই විදිහට මේ එක එක පැත්තට ගලප ගලප ප්‍රශ්න නගනවා නම් එතන තියෙන්නේ අපි ප්‍රපංච නොකළ යුතු තැනක කරන ප්‍රපංචයක්. ප්‍රශ්න නොඇසිය යුතු තැනක නගන ප්‍රශ්නයක්. අදාළ නොවන ප්‍රශ්නයක් තමයි අපි හිනම් අහන්නේ. ඒ නිසා අපි මේ දේවල් දැනගත්තාම, විවිධ පැතිවලින් දේවල් ඉගෙන ගත්තාම, හැබැයි ඒවා පටලව ගන්න නැතිව අපේ හිත සමණයටපත් වෙච්ච තැනකදී, අපේ ප්‍රපංච සමණයටපත් වෙච්ච තැනකදී, විතර්ක සමණයටපත් වෙච්ච තැනකදී අපි ඒවා තවදුරටත් සමණය වීම භුක්ති විඳිනවා වෙනුවට අපි ප්‍රශ්න නගන්න යෑම සුදුසු නැහැ. එහෙමනම් අපේ හිතේ ගොඩනගාගත්ත සංස්කාර සකස් කිරීම, අපි ඇති කරගත්ත ප්‍රඥප්තීන් ඔවුනොවුන් හා සන්නිවේදනය සඳහා ගොඩනගාගත්ත භාෂාවන්, මේවා නිසා තමයි මේ ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ. විතර්ක ගොඩනැගිලා තියෙන්නේ, ප්‍රපංච ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒවා හැබැයි මෙතෙන්ට අදාළ නැහැ. දැන් මේ වෙන දෙයක් ගැන තමයි එහෙනම් කතා කරන්න වෙලා තියෙන්නේ. අපි මේ අදාළ නැති ප්‍රශ්නයක් අහන්නේ. ඒකයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත නැවතත් මහා කොට්ටිත මහරහතන් වහන්සේට කියන්නේ මා හේවං ආවසෝ. එහෙම කියන්න එපාය වැත්නි. ඉතින් ඒ විදිහට අන්තිමට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා චණ්ණං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධෝ. පපංච නිරෝධා පපංච වූප සමෝති. මේ ස්පර්ශායතන 6 නිර්වශේෂ වශයෙන් ප්‍රඥා මත ගොඩනැගිච්ච විරාගයකින් නිරුද්ධ වී ගියා නම් එතන තමයි ප්‍රපංච නිරෝධය තියෙන්නේ. ප්‍රපංච නිරෝධහා ප්‍රපංච වූප සමෝ. එතන තමයි ප්‍රපංච නිරුද්ධ වී යාම තුලින් ප්‍රපංච සම්පූර්ණයෙන්ම සංසිඳිලා තියෙන්නේ. ඉතින් එතන අපි ආයි සංස්කරණයක් කරනවා කියන්නේ ආයමත් අපි අර ඇත නැත කියන ද්වේතාවයකට පැටලෙනවා කියලා කියන්නේ අපි ඉතින් අපේ සීමාව නොදැන ගැනීමක්. අපේ තර්ක කළ යුතු සීමාව නොදැන ගැනීමක්. අපේ මොලේ පාවිච්චි කරන්න ඕන සීමාව නොදැන ගැනීමක්. අපි ප්‍රශ්න නැගිය යුතු සීමාව නොදැන ගැනීමක්. තවත් වචනකින් කියනවා නම් අපි අපේ දිනුම් කණුව තේරුම් නොගැනීමක්. හිතන්න කවුරු හරි දිග ධාවනයක් කරනවා. එයා ඉදිරිපත් වෙලා ඉන්න ඕන දුර දුවන්න. ඉතින් කවුරු හරි ඈතකට වෙලා මා කරි නූලක් අල්ලගෙන ඉන්නවා ඒක තමයි ඔන්න අවසානයේ කියලා මේ සනිටුහන් කරන්න. එයාට කියලා දෙන්න. ඉතින් මේගොල්ලෝ දුවගෙන ගිහිල්ලා දැන් මේ අන්තිම දිනුම් කණුවත් පහු කළා තාමත් දුවනෝ. ඉතින් එතකොට කෙනෙකුට තේරෙනවා මේ මනුස්සයාට මොලේ නැහැ. මේ මනුස්සයා තාමත් මේ දන්නේ නැහැ මේ දිනුම් කණුව පහු කළායි තියෙන්නේ කියලා. දැන් දිනුම් කණුව පහු කළාට පස්සේ ඉතින් දුවන්න දෙයක් නැහැ නේද? ඒ තමයි අවසානය. අන්නේ වගේ තමයි අපි මේ සංස්කරණ මත පදනම් වෙලා අපි හදාගත්ත සංනිවේදනයේ පිණිස හදාගත්ත භාෂාවන් මත පදනම් වෙලා ගොඩනගාගත්ත ඇත නැත කියන මේ ද්වේතාවය තර්ක විතර්ක මූලික කරගෙන තමයි අපි අහන තාක් ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒවෙන් සම්පූර්ණ තොර ස්වභාවයක්, ඒවා අදාළ නොවන ස්වභාවයක්, ඒවා නොගැලපෙන ස්වභාවයක්, ඒවට හසු නොවන ස්වභාවයක් තමයි එහෙමනම් මෙන්න මේ සලායතන නිරෝධ ස්වභාවයක් කියලා කියන්නේ. වෙනත් වචනකින් කියනවා නම් නිවීමක් කියලා කියන්නේ. తాවකාලිකව හෝ කෙනෙක් අත්දකින්න නිවීමක් කියලා කියන්නේ. ඉතින් අපි සදාකාලික නිවීම උතුම් වූ නිවන්සෝය කෙසේ වෙතත් මේ ප්‍රඥාවක් තුලින් ගොඩනගාගත්ත ඒ තදංග නිබ්බුතියක් తాවකාලික හෝ නිවීමක් අත්දකින්නකොට අපි ඒක භුක්ති විඳිනවා වෙනුවට එතනත් ගිහිල්ලා අපේ පුහු තර්ක ඉදිරිපත් කරනවා කියන්නේ, එතනත් ගිහිල්ලා ප්‍රශ්න අහනවා කියන්නේ, එතනත් ගිහිල්ලා ඇතද නැතද කියලා අහන්නේ. ඒ කියන්නේ ඉතින් අපි අපේ සීමාව දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දිනුම් කණුව කුමක්ද කියන එක හඳුනගෙන නැහැ. ඒ කියන්නේ අපි තොටුපළ මොකක්ද කියලා හඳුනගෙන නැහැ. අපි ඉතින් තාමත් හබල්ගගා ඉන්නවා, සංස්කරණ කර කර ඉන්නවා, ඊළඟට මොකද්ද කළ යුත්තේ කියලා අහනවා. අපි දන්නේ නැහැ තොටුපළ මොකද්ද කියලා. අපි දන්නේ නැහැ අපේ දිනුම් කණුව මොකද්ද කියලා. අපි දන්නේ නැහැ අපි මානසිකව ළඟා විය යුතු ඉලක්කය මොකද්ද කියලා. ඉලක්කයට ඇවිල්ලත් අපි ඉලක්කය හොයන. ඉතින් අන්නේ බඳු ස්වභාවයක් ඉතින් අපි තුල ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසාම අපි විවිධාකාර ප්‍රශ්න නගන්න පුළුවන්. ඒ නිසාම අපි තව තව පටලැවෙන්න පුළුවන්. ඒ නිසාම අපි තව තව වටවලල්ලේ යෑම් සිද්ධ කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ தත්ත්වයේ තේරුම් අරගෙන තමයි මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්න නගලා තියෙන්නේ. ඊට ඉතාම කදිම විවරණයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මේ දෙන විවරණ ඇත්තටම විශේෂයෙන්ම අපේ බුද්ධිමත් භාවයට තමයි එක්තරා අන්දමකින් පහරක් එල්ල කරන්නේ. ඇතැම් වෙලාවට ඇතැම් කෙනෙක් බුද්ධියෙන් විතරක් මේවා ඔක්කොම හිතන්න නැත්නම් තර්ක කරන්න ඉදිරිපත් වෙනවා. නමුත් මෙතන මේ අපේ බුද්ධියේ සීමාව මොකද්ද? එහෙම නැත්නම් අපි තර්ක කළ යුතු තර්කයේ සීමාව මොකද්ද කියන එක තමයි මතක් කරලා දෙන්නේ. එහෙනම් ඒ සඳහා අපි ටිකක් මෙබඳු කාරණාත් ධර්මයේ කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. අපි తాවකාලික හෝ මෙබඳු තැනක් අත්දකින්නවා නම් නැත්නම් මෙබඳු මානසික ස්වභාවයක් අත්දකින්නවා නම් ඒ බඳු තත්ත්වයකදී අපි හැසිරිය යුත්තේ කොහමද? ඒ බඳු තත්ත්වයක් අපි කෙසේද අගය කළ යුත්තේ? මොන වගේ පදනමක් මූලික කරගෙන ඉබඳු තත්වයක් සාක්ෂාත් කරගෙන තියෙන්නේ. මේ වගේ කාරණා තමයි එකතකින් මේ සූත්‍ර අනුසාරයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ බඳු සූත්‍රත් තේරුම් ගනිමින් අපි අපේ සීමාවත් තේරුම් ගනිමින් අපේ තර්ක ඥානය කෙතරම් දුරට සාපේක්ෂකද, අපේ තර්ක ඥානය කෙතරම් දුරට පටුද කියන එකත් තේරුම් ගනිමින් අපි මේ නිවන් දැකීම පිණිස, නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස යන ගමන සාර්ථක කර ගැනීමට අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, ඒ සඳහා දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.